ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතුටු සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
සැප්තැම්බර් මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්න අපි සූදානම් වන්නේ බ්‍රිතාන්‍ය පිළිබඳව තමයි. අද දවසේදී අපි අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ දෙවන එලිසබෙත් රජිනගේ අභාප්‍රාප්ත වීම සහ ඒ සම්බන්ධ කටයුතු පිළිබඳව ලෝකයක් කතාබහ වෙන කාලයක තවමත් ඉතින් අපි හිතුවා රජිනවත් අමතක නොකර මේ නොදුරු සිනමාවට රජිනවත් අරන් එන්නට. ඒ නිසාම 2006 තිරගත වෙච්ච ද ක්වීන් චිත්‍රපටය තමයි අද දවසේ අපේ නොදුරු සිනමාවට වස්තුපාදක කරගන්නට බලාපොරොත්තු වන්නේ. අපි අද ආරාධනා කරා ශ්‍රී ලංකාවේ සිට මේ සඳහා සහභාගී වන්නට සිනමා විචාරක විදර්ශන කන්නංගරට. විදර්ශන, අයිබුවන් සුබෝදාසනක් කියලා පිළිගන්නවා.
අයිබුවන් මදුර, සුබෝදාසනක්.
හොඳයි විදර්ශන, 1997 වසරට තමයි අපි යන්නේ. 1997 බ්‍රිතාන්‍ය මහමැතිවරණයේදී ටෝනි බ්ලෙයා සහ ලේබර් පක්ෂය නැත්නම් කාම්කරු පක්ෂය ප්‍රතිසංස්කරණ සහ නවීකරණය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මත බලයට පත් වෙනවා. ඒ වගේම මාස 4ක් යන්නට කලින් වේල්ස් කුමරිය වන ඩයනා කුමරිය පැරිසියේ උමං මාර්ගයක සිද්ධ වෙච්ච රියානතුරකින් මිය යනවා. ඒ වහාම ඇගේ මරණයගේ හිටපු සැමියා වන චාල්ස් කුමරුට සහ අගමැති ටෝනි බ්ලෙයාට තවදුරටත් රාජකීය පවුලේ සමාජිකයෙකු නොවන අනාගත රජෙකුගේ මවක් ලබා දීම ගැටලුවක් කරගන්නවා. ඉතින් ඩයනා කුමරියට රාජකීය අවසන් බුහුමන් දැක්වීමට දෙවන එලිසබෙත් රජින ප්‍රමුඛ බකින්ගම් මාලිගාව මුලින් විරුද්ධ වෙනවා. නමුත් එවකට හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෝනි බ්ලෙයාගේ මැදිහත්වීම මත දෙවන එලිසබෙත් රජින අවමංගල්‍ය සැලසුම් පිළිබඳ ඇගේ අදහස් නැවත සලකා බැලීමට උත්සුක වෙනවා. ඒ අතරතුරේදී ලයනාගේ පවුලේ අය ස්පෙන්ස පවුලේ උදවිය මේ අවමංගල කටයුතු පුද්ගලිකව සිදු කරන විදිහට ඉල්ලා සිටිනවා. කොහොම නමුත් ඩයනා කුමරියගේ මරණයෙන් පස්සේ දෙවන එලිසබෙත් රජින කිසිවකුත් කලින් නොසිතූ සිදුවීම් මාලාවකට ප්‍රතිචාර දැක්වීම සමග තමයි මේ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යන්නේ. අපි කතා කරන්නේ 2006 තිරගත වෙච්ච ද ක්වීන් චිත්‍රපටය. ඉතින් රජින පිළිබඳව, බ්‍රිතාන්‍ය රජපෞල පිළිබඳව, බ්‍රිතාන්‍යයේ රාජකීය කිරීටය සම්බන්ධයෙන් මේ දිනවල වැඩිපුර කතාබහ වෙනවා විදර්ශන. ඒ නිසා ද ක්වීන් චිත්‍රපටය හරහා බ්‍රිතාන්‍ය රජපෞලේ අතුලාන්තය දෙවන එලිසබෙත් රජින මූලික කරගනිමින් සිනමාවට හසු කරගෙන තිබීම ඔබේ විග්‍රහයට හසුවන්නේ කොහොමද කියලා මම මුලින්ම දැනගන්නට කැමතියි.
මේ අපි චිත්‍රපටය ආරම්භයේම දකිනවා ඩයනා කුමාරියගේ මරණයටත් කලින් සිටම යම්කිසි ආකාරයකට අපි මං හිතන්නේ මේක දේශපාලනික වටහා ගන්න ඕනේ. ඇත්තටම මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිත දෙක වෙන්නේ ටෝනි බ්ලෙයා සහ දෙවෙනි එලිසබෙත් රජින කියලා අපි ගත්තොත්, මේ දෙක අතර මේ ඩයනා කුමාරියගේ අවමගුල පාදක කරගෙන මේ හදන්න හදන ජනතාව සහ රජපෞල අතර හදන්න හදන මේ සන්ධානය කුමක්ද? මං හිතනවා මේ ද ක්වීන් චිත්‍රපටිය අපි වටහා ගන්න නම් මෙන්න මේ යටිපෙළේ තියෙන දේශපාලන මොහොත අපි යම්කිසි විදිහකට කියවා ගැනීමකට ගන්න ඕනේ කියලා මං ඒක පොඩ්ඩක් කැමතියි. මං මෙහෙම කියන්න, ද ලේබර් පක්ෂය කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ යම්කිසි විදිහකට වාමාංශික, අපි කියන පොර රාජ්‍ය සුබසාධනය මත පදනම් වෙලා සමාජයට යම්කිසි විදිහ රාජ්‍ය ආරක්ෂණයක් සහිතව රාජ්‍යයේ යම්කිසි ආකාරයකට වියදම් නැත්නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඔය වගේ කියන සුබසාධන තත්වයක් මේ ආරක්ෂා කර දීමේ ඒකට අදාළ පක්ෂයේ විදිහට තමයි ලේබර් පාර්ටි එක තියෙන්නේ. දැන් ඕකටම ප්‍රතිවිරුද්ධ එක තමයි අපි ගත්තොත් මාග්‍රට් චචර්. මාග්‍රට් චචර් කියලා කියන්නේ මේ සියලුම සමාජ වියදම් කප්පාදු කරලා රාජ්‍ය සුබසාධනය හකුලවලා වෘත්තීය සමිති ව්‍යාපාරය මර්ධනය කරලා හරියට නිකන් අපි ගත්තොත් දැන් රනිල් වික්‍රමසිංහ වගේ අද දවසේ දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තියෙන්නේ මේ සියල්ල කප්පාදු කරලා සමාජ ආරක්ෂණ පිළිවෙත් විනාශ කරලා මේ තියෙන පොදු දේපල වෙනදපොළ තර්කණයට යටත් කරලා පෞද්ගලීකරණය කරලා ඒන ව්‍යාපෘතිය. රයිට්, අපි එකට කියනවා නව ලිබරල් ව්‍යාපෘතිය කියලා. එතකොට මෙන්න මේක තමයි තැචර් කරමින් හිටියේ. හැබැයි ලේබර් පාර්ටියකට තිබුණේ, ලේබර් පාර්ටියක හැම විටම හිටියේ මේ සමාජ සුබසාධන ආරක්ෂා කිරීමේ නාමයෙන්. නමුත් 97 මම හිතන්නේ මදුරත් කිව්වා වගේ ඔහු එන්නේ නවීකාරක ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් පිළිබඳ යම්කිසි විදිහ මැතිවරණ පොරොන්දුවක් ඉදිරිපත් කරගෙන. එතකොට මොකද්ද මේ නවීකාරක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය? ඒ තමයි අර මාග්‍රට් තැචර් විසින් වෙනස් කරපු බ්‍රිතාන්‍ය, ඒ කියන්නේ වෙළඳපොළ සහ පවුල සහ පරිභෝජනත්වය සහ නිදහස් වෙළඳපොළ නැත්නම් නව ලිබරල් වාදය මේ සියල්ලට විවෘත කරපු බ්‍රිතාන්‍ය ලෝකයක තමයි කම්කරු පක්ෂය ටෝනි බ්ලෙයා බලයට එන්නේ 97. හැබැයි ටෝනි බ්ලෙයා 90 ගණන් වල මොකද කරන්නේ? මෙන්න මේ ඇතිවෙච්ච මේ මාග්‍රට් තැචර් හරහා බ්‍රිතාන්‍ය ඇතිවෙච්ච නව ලිබරල් සම්මුතියට අවශ්‍ය විදියට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයත් ක්‍රමෙන් හැඩගැහෙන්න ගන්නවා. හරි, එතකොට අපිට කියන්න පුළුවන් වාමාංශික අදහස් දරපු ප්‍රගතිශීලී පක්ෂයක් වෙච්ච ලේබර් පක්ෂය ටෝනි බ්ලෙයා හරහා අර මාග්‍රට් තැචර් හරහා විකාශනය වුණු නව ලිබරල් ව්‍යාපෘතිය සමග 97 වෙනකොට සම්මුතිගත වෙනවා. ඒකත් එක්ක අනිත් පැත්තේ තියෙනවා රජ පවුල. එතකොට රජ පවුල කියලා කියන්නේ බ්‍රිතාන්‍ය කොයිතරම් නූතනවාදී වුණත්, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය කොයිතරම් අර කියන වැඩවසම් අතීතේ කැඩිලා යම්කිසි විදිහ අලුත් ලෝකයක් එක්ක සම්බන්ධ වුණා. බ්‍රිතාන්‍යයේ කවදුරටත් මම දන්නවා අපි ඊයේ පෙරේදාත් අපි දැක්කා බ්‍රිතාන්‍ය රජනගේ මරණයත් එක්ක මේ වැඩවසම් පැරණි රාජ්‍යත්වයේ උරුමය ඒගොල්ලෝ එක තැනක නඩත්තු කරනවා. රයිට්, ඒ කියන්නේ හිතන්න ජනතාව එක තැනක හිටියා. ඒ කියන්නේ රජ පවුලෙන් බ්‍රිතාන්‍ය ජනතාව යම් පුරවැසි අදහසක හිටියත් රාජ්‍යත්වය පිළිබඳ පෞරාණික උරුමය පිළිබඳ යම් කිසි ස්ථානයක් බ්‍රිතාන්‍ය රැකලා තියෙනවා. එතකොට ඒක අපිට කියන්න පුළුවන් ගතානුගතිකයි කියලා. රයිට්, ඒ ගතානුගතික ආයතනයක් ඒක රජ පවුල. එතකොට දැන් ටෝනි බ්ලෙයා මේ චිත්‍රපටියේ ඩයනාගේ මරණයත් එක්ක ඒ මරණයට අවමංගල උත්සවයක් අරගෙන ඒකට අවශ්‍ය වෙන ඒ අවමංගල චාරිත්‍ර කරන්න එලිසබත් රජින ඇතුළු රජ පවුල ප්‍රතික්ෂේප කරන තත්වයක් තුළ ටෝනි බ්ලෙයා උත්සාහ කරන්නේ අර ජනතාව ඉන්න තැනයි අර ගතානුගතික රජ පවුල ඉන්න තැනයි ආටිකියුලේට් කරන්න, ඒ කියන්නේ සන්ධි කරන්න. එතකොට ඒ සන්ධි කිරීම පිටිපස්සේ තියෙන්නේ මගේ විග්‍රහය අනුව එක්තරා ගැඹුරු දේශපාලන ව්‍යාපෘතියක්. ඒ තමයි නව ලිබරල් වාදී ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන වෙනසක් කරන්න අවශ්‍ය වෙන එක තමයි රජ පවුල මේකට කැමැති කරවා ගැනීම. රයිට්, ඒ කියන්නේ රජ පවුල ඉන්න ගතානුගතික පැරණි ලෝකයක නම් ටෝනි බ්ලෙයාගේ කම්කරු පක්ෂය මේ අලුතෙන් නවීකාරක නාමේ අරන් එන්න හදන මේ වෙළඳපොළ නව ලිබරල් වාදී දේශපාලන ව්‍යාපෘතියට මේ රජ පවුල නැවත ගැට ගහන්න ඕන. මෙන්න මේ සංදිස්ථානමය මොහොත තමයි චිත්‍රපටිය අපිට යටිපෙළ විදියට කියව ගන්න වෙන්නේ. රයිට්, චිත්‍රපටිය අපි දකිනවා ජනතාව තම දැඩි අවධාරණයෙන් කියනවා මේ ඩයනා කුමරිය මේ ඔවුන් හඳුන්වන්නේ ජනතාවගේ කුමරිය, ඉතින් මහජන කුමරිය නේ අය කියලා. අය ඉතාම ජනප්‍රියයි. ඒකට හේතුව තමයි අය රජපෞලේ තියෙන අර අදාන ග්‍රාහී තම සම්ප්‍රදායික ඒ චාරිත්‍ර වාරිත්‍ර වලට හෝ ඒ පෞල්වාදයට යට වෙන්නේ නැතුව අය බොහෝ විට නිදහස්වාදී සමාජයේ ජනතාව වෙතට යම්කිසි විවෘත වෙච්ච ඒකම යම්කිසි විදිය පුණ්‍ය කර්මයන් කරමින් ඉවතර නිදහස් ගෑණියක්. එතකොට මෙන්න මේ නිදහස් ගෑණියට බ්‍රිතාන්‍ය ජනතාව තුළ ආදරයක් තිබ්බා. එතකොට මෙන්න මේ රජපෞල සහ ඩයනා කුමරිය අතර තියෙන මොකද විරසකය සහ පරස්පරය තමයි මම හිතන්නේ චිත්‍රපටියේ කේන්ද්‍රීය තැන වෙන්නේ. එතකොට චිත්‍රපටිය ආරම්භ වෙනකොටම ජනතාව උත්සාහ කරනවා, දැන් ජනතාවගේ චෝදනාවක් එනවා එවැනි එලිසබත් රජිනටත් ඒකම චාල්ස් කුමාරයා ඇතුළු ඊට ඒකම පිලිප් කුමාරයා ඒ සියල්ලට එන විවේචනය තමයි ඇයි බ්‍රිතාන්‍ය රජ පවුල මේ ජනතා ප්‍රසාදයට පත්වෙච්ච ඩයනා කුමාරියගේ අවමගුල් චාරිත්‍රය රාජ්‍ය ගෞරව සහිතව කරන්නේ නැත්තේ? එතකොට එලිසබත් රජින ඉන්නේ ඉතාම දැඩි ස්ථාවරක. අය කියනවා මේක අපේ පෞද්ගලික ප්‍රශ්නයක්, මේක රාජ්‍යත්වය පිළිබඳ බ්‍රිතාන්‍ය පිළිගත් සම්ප්‍රදාය ප්‍රශ්නයක් කියන අපි කියනවා ප්‍රොටෝකෝල් වල නැත්නම් බ්‍රිතාන්‍ය රජ පවුල ප්‍රොටෝකෝල් වල තියෙනවා. එතකොට ඩයනා කුමාරිය ඉන්නේ රජ පවුලෙන් එළියට ගිහිල්ලා. එතකොට අභියෝගය එන්නේ මේ රජ පවුලෙන් එළියට ගිය කාන්තාවක් රාජ්‍ය ගෞරව සහිතව කොහොමද සමරන්නේ? රයිට්, හැබැයි ජනතාව කියන්නේ නැහැ ඇය සමරිය යුතුයි. එතකොට ටෝනි බ්ලෙයා කරන්නේ මෙන්න මේ විරසකයේ සමනය කරන්න හදන උත්සාහය චිත්‍රපටයේ පුරාම අපිට දක්නට ලැබෙනවා. රජින හම්බෙනවා, ඊට පස්සේ පිලිප් කුමාරයා, ඒකම ආදිපාදිවරුන්, මේ සියල්ල මුණගැසෙමින් ටෝනි බ්ලෙයා උත්සාහ කරනවා මේ රජ පවුලේ තියෙන මේ ආකල්පය වෙනස් කරන්න. එතකොට මං හිතන්නේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම දිවෙන්නේ එන්න මේ කාරණා එක්ක. ඒ කියන්නේ රජ පවුල එක පැත්තක ටෝනි බ්ලෙයා ප්‍රසිද්ධිය ආරක්ෂා කරන්නත් උත්සාහ කරනවා. ජනතාව රජපවුල විවේචනය කරද්දි රජපවුලට ගැන් ඔහු අපකීර්තියක් ගන්නෙත් නෑ. ඒකම රජපවුලට යම් කිසි ආකාරය ආරක්ෂා කරන උත්සාහය වුණා ජනතාව අතර යම් ප්‍රසාදයක් ලැබෙන්න මොකද උත්සාහය ටොනිජාග උත්සාහය නිෂේධනය වෙනවා. ඒකම අපි දකිනවා ප්‍රධාන ජනතාවගේ කෝපය මේ රජපවුලට විරුද්ධව එකතු වෙනවා. ඒකම අපි දකිනවා හකිම් හැන් මාලිගේ ඉදිරිපිට ඩයනා කුමාරිය වෙනුවෙන් පුෂ්පෝපහාර දන්වන්නේ නේවා පවා මේ අවසානයේ හරබල යවනවා. ඉතින් ඔය වගේ ගැටුමක් සිද්ධ වෙනවා. ඒ මොහොතේ ටොනි බ්ලැක් කියනවා 70%ක විතර ජනතාවගේ බ්‍රිතාන්‍ය ජනතාවේ 70%ක් විතර මේ රාජාණ්ඩුව යම්කිසි ආකාරයක රාජාණ්ඩුව අරගෙන තියෙන මේ රජිනව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අරගෙන තියෙන ක්‍රියාමාර්ගයකට විරුද්ධ ස්ථාවරයකින්. ඒකම ටොනි බ්ලැක් කියනවා බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 4%ක් පමණ මේ සිද්ධිය පාදක කරගෙනම කියනවා බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්න ඕන කියන ස්ථාවරක ඉන්නවා කියන. එතකොට මෙන්න මේ ඩයනාට ගෞරවය දැක්වීම කියලා කියන කාරණේ මේ චිත්‍රපටියේ හුදු පෞද්ගලික රජපෞලේ අර්බුදයකට වඩා රාජ්‍යත්වයේ සහ බ්‍රිතාන්‍ය ජනතාව අතර තියෙන අලුත් ඒකමිතියක් ගොඩනැගීමේ දේශපාලන සංස්කෘතික උවමනාව මැද්දට ටෝනි බ්ලයාගේ මැදිහත් වීමක් විදිහට තමයි අපි මේ චිත්‍රපටිය දකින්නේ. අවසානයේ චිත්‍රපටිය ඉතාම තීරණාත්මක විදිහට සමත් වෙනවා මේ දෙවැනි එලිසබත් රජින ක්‍රමයෙන් අපි හිතන් නැති විදිහට මේ කාරණය යම්කිසි ආකාරයකට විවෘත වෙන්න. චිත්‍රපටි අවසානයේ ටෝනි බ්ලයා සහ රජින අතර ඇතිවන කතාබහකට රජින කියනවා මේ අලුතෙන් ඇති වෙලා තියෙන මේ මොහොතේ තියෙන්නේ අලුත් බ්‍රිතාන්‍යයක්, අලුත් බ්‍රිතාන්‍ය ලෝකයක් ඇති වෙලා තියෙන්නේ. ඒ ලෝකයට මං විවෘත වෙන්න මේ අවකාශයක තමයි ඉතාලන රජපවුලේ ඉන්න කියන කාරණය ප්‍රකාශ කරනවා. මං හිතනවා ඒක චිත්‍රපටයේ තියෙන ඉතාම ගැඹුරු අර මං කලින් කිව්ව යම්කිසි ආකාරයකට නව ලිබරල් සම්මුතියක් එක්ක රාජ්‍යත්වය නැවත ගැටගැහීමේ ටෝනි බ්ලයා ඇතුළු කම්කරු පක්ෂයේ අලුත් ව්‍යාපෘතියත් එක්ක මං හිතනවා චිත්‍රපටයේ සංදිස්ථාන මේ විදිහට අවසන් වෙනවා කියලා.
ඔව් විදර්ශන, දැන් බ්‍රිතාන්‍ය රජපවුල ගත්තොත් ඒ වගේම දෙවන එලිසබත් රජින බ්‍රිතාන්‍ය දේශපාලනය කියන්නේ මේ සාමාන්‍යයෙන් විචාරයට සහ විවේචනයට තහනම් වචන විදිහට තමයි බොහෝ දෙනා හඳුන්වන්නේ. මේ තහනම් වචන මේ ද ක්වීන් චිත්‍රපටයේ සාකච්ඡාවට ලක් කරන්නේ කොහොමද?
ඔව් මම හිතන්නේ චිත්‍රපටයේ අවස්ථා ගොඩක් තියෙනවා. අපි දැන් දැක්කොත් මధుර මේ චිත්‍රපටයේ එක පැත්තක බොහෝ විට මේ රජපවුලේ තියෙන බකින්හම් මාලිගාව ඇතුළු මේ මන්දිර ඇතුළේ මයිතන් පුද්ගලික අවකාශය මේ චිත්‍රපටියේ විවෘතව පෙන්නනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ටිකක් මම හිතන්නේ ආందోళනාත්මක එක මේ චිත්‍රපටියටත් යම් මම හිතන ආందోళනයක් ඇතිවෙච්ච තත්වයක්. මොකද බ්‍රිතාන්‍ය රජපවුල මේ හැම විටම පෙන්වන්නේ උත්කර්ෂවත් රාජ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් විදියට. එතකොට ඒක අභ්‍යන්තර සාධක ඒ තරම් අනාවරණය වෙන්නේ නැහැ. ඒ රජපවුලේ අභ්‍යන්තර පවුල් ජීවිතය ගත වෙන විදිය සමාජයට ඒතරම් විවෘත වෙන්නේ නැහැ. නමුත් මේ චිත්‍රපටි අවස්ථා ගොඩක් අපිට දක්නට ලැබෙන විශේෂයෙන්ම ජනතාව මේ රජපවුල විසින් ඩයනා කුමාරියගේ අවමගුල ස්මරණය නොකිරීමට දරණ අදහසට විරුද්ධව ජනතාව පෙළ ගැහෙන ආකාරයක් විශේෂම මන්දිර වටේ ඒකම මේ රජපවුලේ ඉන්න රාජ්‍ය නිවාස වටේ ජනතාව ඒකරාශී වෙන ආකාරයන් සහ ජනතාවගේ විරෝධයන් සංවිධානය වෙන ආකාරයන් චිත්‍රපටිය පෙන්නනවා. එලිසබත් රජිනගේ දැක්මෙන් රයිට් ඒ කියන්නේ දෙවෙනි එලිසබත් රජිනගේ දැක්මෙන් ඒ කියන්නේ විශේෂයෙන්ම කවුළු මතින් කියන්නේ මාලිගයේ තුල ඉඳලා මේ ජනතාව එන එක දිහා බලන දර්ශනවලි සහ රයිට් එතකොට අපිට පෙන්නනවා මෙන්න මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින්නේ ජනතාවනේ රජපවුලට එබී බලන්න මේ ආශාවක ඉන්නේ රයිට්. ඒක ජනතාව තමයි උනන්දු වෙන්නේ මොකද්ද රජපවුල ඇතුලේ වෙන්නේ. හැබැයි මේ චිත්‍රපටියේ මෙන්න මේ දැක්ම ගේස් එක මේ චිත්‍රපටිය ඇතුළෙම තියෙනවා. චිත්‍රපටයේ විශාල කොටසක් වැය වෙන්නේ මේ ජනතාවගේ ගේස් එක. අපි ගේස් එක කියලා කියන්නේ සිනමාවේ ඉතාම වැදගත් කාරණයක්. ඒ කියන්නේ අපි යම් කිසි ආකාර අපේ අනේකා රයිට් අපේ අනේකා වෙතට ඇතුල් වෙලා අනේකා වෙත අපි දකින ෆැන්ටසියට ඔබෙන් ගිහිල්ලා අනේකාගේ කලාපයට අපි ඇතුල් වෙලා අන්නේ මොහොත ඉතින් අපි යම් කිසි ආකාරයකට පරිකල්පණය කරනවා නම් අන්න ඒක තමයි අපි ගේස් එක කියලා කියන්නේ. එතකොට මේ චිත්‍රපටිය එක තියෙනවා රයිට්. එතකොට චිත්‍රපටියේ තියෙන අභ්‍යන්තර රහස් නැත්නම් පුද්ගලික ජීවිතය ඇතුලේ ඇයි මේ ඩයනා කුමාරියව ප්‍රතික්ෂේප වෙන්නේ රයිට්. ඒකට තියෙන ආතතිය රයිට්. ඒකට තියෙන පුද්ගලික ඉතාලම අපිට කියන්න පුළුවන් මානසික ආර්ථිකය නැත්නම් අපිට කියන්න පුළුවන් ඊගෝ එක ඇතුලේ නැත්නම් අපේ තියෙන ලුබ්ධි මේ නැත්නම් ලිබිඩනල් ඉන්වෙස්ට්මන්ට් එක ඇතුලේ මේ තියෙන විරෝධය මොකද? ඇයි මේ රජින සහ රජපවුල ඇයි මේ ඩයනා කුමාරීට විරුද්ධ වෙන්නේ? ඒක හුදු නිකන් රාජතාන්ත්‍රික වැටි වෙච්ච විවාහ කඩාවැටීමේ ප්‍රශ්නයක් විතරද? හරි ඊට එහා ගිය එන්ජෝයිමන්ට් එකට අදාළ විනෝදයට වින්දනේ ඒ පීඩාවට අදාළ මානයක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඒ රහස් මානයක් මේ චිත්‍රපටියේ තියෙනවා. මම හිතන්නේ දැන් ටෝනි බ්ලෙයා චිත්‍රපටියේ දිගටම හැදිහත් වීම ඇතුලේ විටින් විට ඇවිල්ලා කියනවා මේ අවම වශයෙන් රාජකීය රජය අඩගොඹ කිරීමක්වත් කරමු. නමුත් අපි දකිනවා චාර්ල්ස් කුමාරයා ඒකම පිලිප් කුමාරයා මේ සියල්ලන්ම ඉන්නේ ඒ චාරිත්‍රයට පවා යන්න සූදානම් නැති මනෝභාවයක. රයිට්. එතකොට ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ අපිට ඉඟි කරනවා චාර්ල්ස් කුමාරයා ඒකම ඩයනා කුමාරිය අතර තිබ්බ සම්බන්ධය ආතතිය ඒකම ඔවුන්ගේ පවුල ඇතුලේ තිබුණු විශේෂයෙන්ම එලිසබත් රජිනත් එක්ක අපි දකින සම්ප්‍රදායික කුඩුම්බයක් ඇතුලේ මේ ඇති වෙන්න පුළුවන් කාරණේ ඒ අර්බුදය ඒ චිත්‍රපටිය පෙන්නනවා. ඒ නිසා මම හිතනවා චිත්‍රපටිය යම් ආකාරයකට ඒ රජපෞලේ රහස් සහ ඒ අපකීර්තිමත් තත්වයන් චිත්‍රපටියේ බංගිතන පෙරබිමට ඒක ජනතාවගේ දැක්ම වෙතට ඉතාම තීක්ෂණව අරන් ඇවිල්ලා තියෙනවා. මම අතිරේක කාරණාවක් විදිහට මම හිතන මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකත්වයෙන් වෙච්ච يعني ස්ටීවන් ෆ්‍රියස් අධ්‍යක්ෂවරයා මේ බ්‍රිතාන්‍යයේ මේ තියෙන රාජ්‍යත්වය සහ පන්ති ක්‍රමය සහ ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තර ගැටලු කියන්නේ ඔහු චිත්‍රපට කිහිපයකින් ඔහුම නිර්මාණය කරපු චිත්‍රපට කිහිපෙන් එළියට අවිල්ලා තියෙනවා. එකක් තමයි මයි බියුටිෆුල් ඔන්ඩරේට් කියන චිත්‍රපටිය එක්කම ඩර්ටි ප්‍රිටි තින්ග්ස් කියලා ෆිල්ම් එකක් ඔහු නිර්මාණය කරනවා. මේ සියල්ල මේ බ්‍රිතාන්‍ය පන්ති ක්‍රමයේ රාජ්‍යත්වය ගැන විවේචන තියෙනවා. ඒ සියල්ල ස්ටීවන් ෆියර්ස් අවධානය යොමු කරන්නේ මේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන ලිංගිකත්වයන් ඒ ගැටුම් නැත්නම් කුහකත්වයන් මේ සියලු කාරණා අනාවරණය වෙන ආකාරයෙන් තමයි චිත්‍රපටි ගොඩනගන්නේ. එහිම දිගුවක් විදිහට තමයි අපිට මේ 2006 නිර්මාණය වෙච්ච ක්වීන් චිත්‍රපටිය හඳුරගන්න පුළුවන් වෙන්නේ.
ඔව් විදර්ශන අපි අවසාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කරමු මේ ද ක්වීන් චිත්‍රපටයේ දෙවන එලිසබත් රජනගේ චරිතයට පනපවන හෙලන් මිරෙන් පිළිබඳව. ඇයට 2006 වසරේ ඔස්කා සම්මාන උළෙලේ සහ විශේෂම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මාන දිත්තේ හිමි වෙනවා. ඉතින් මේක එසේ මෙසේ කාරණාවක් නෙවෙයි. මේ චරිත නිරූපණයේ තිබෙන සුවිශේෂීතා ඔබ හඳුනාගන්නේ කොහොමද?
ඔව් මధుර මම හිතන්නේ ගෝල්ඩන් ග්ලෝබ් විතරක් නෙමෙයි ඇයට විශේෂම මොකද බැෆ්ටා එකේ අවෝඩ්ස් ලැබෙනවා. ඒකම ලෝකයේ ප්‍රධාන සම්මාන කීපයකදී මේ චිත්‍රපටිය 96 පාරක් විතර ජයග්‍රහණ ලබනවා. ඒ සියල්ලේම මේ හෙලන් මිරෙන් පරවදල් ප්‍රසාදයට සහ සම්මානයට පාත්‍ර වෙනවා සහ එවැනි එලිසබත් රජින පවා මේ ජයග්‍රහණයන්ගෙන් මේ අවෝඩ්ස් ගත්තට පස්සේ ඇයට ආරාධනා කරනවා අකින්හැම් මාලිගාවට එන්න කියලා රාත්‍රී සාදයකට පවා ආරාධනා කරන. නමුත් ඇයට සහභාගි වෙන්න වෙන්නේ නැහැ හොලිවුඩ් චිත්‍රපටිය සම්බන්ධයෙන් ඇය කාලය වෙන් කරගෙන තිබීම නිසා. මම හිතන්නේ මේ චිත්‍රපටිය ඇතුලේ ඉතාම සීරුමාරු රංගනයක් ඇය කරන්නේ හෙලන් මිරෙන්. මොකද හේතුව එකක් අර සාමාන්‍ය අපිට චිත්‍රපටිය ආරම්භයේදීම පෙන්නවා මේ රාජ්‍යත්වයේ බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයේ අර තියෙන අභිමානවත් පෞරුෂය ඉතාම ගතානුගතිකයේ පෞරුෂය නියෝජනය කරන රූපයක් තමයි මේ හෙලන් මිර චිත්‍රපටිය ආරම්භයේ සිනමා රංගනයට ගේන්නේ. එතකොට අය කිසිදු කොන්දේසියක් මත මේ ඇතිවන විශේෂම ඩයනා කුමරියගේ අවමංගුල්ල සම්බන්ධය ඇතිවන මේකදී අය ඉන්නේ ඉතාම අචල තැනක. එතකොට මේ අචල ස්වභාවය ඒ කියන්නේ අචල අනම්ය අර ගතානුගතික රජින පිළිබඳ මානයක් චිත්‍රපටියේ කියන්නේ හෙලන් මිර එක ආරම්භය ඉඳලම පෙන්වන්න උත්සාහ කරනවා. ඒකම හෙලන් මිර එක්තරා විදියක මේ සාමාන්‍ය තමන්ගේ ජීවිතය ඇතුලේ සීමාව ඇතුලේ යම් නිදහස්වාදී චලනයකත් ඉන්නවා. නමුත් චිත්‍රපටයේ තියෙන වැදගත්ම මානය තමයි හෙලන් මිරෙන්ගේ චරිතයට පුළුවන් වෙනවා මෙන්න මේ රාජකීයත්වයේ එලිසබත් රජනගේ අර තිබ්බ දෘඩ ඉතාම දැඩි ඒ ස්වරූපය ක්‍රමයෙන් සංවාදයන් එක්ක ඇතිවන ජනතාවගේ පෙළ ගැසීම් එක්ක ක්‍රමිකව පරිවර්තනයට ලක් වෙන ආකාරය. ඒකට අවශ්‍ය වෙන ක්‍රමිකව පරිවර්තනය වීමත් එක්ක ඇගේ ශරීරයෙන් නැත්නම් ඇගේ හඬ ඒකම ඇගේ නිරූපණයන් වලින් මෙන්න මේ වෙනස්කම් සිද්ධ වෙන ආකාරය ඉතාම නිර්මාණශීලීව සිනමාත්මකව හෙලන් මිර තමත් වෙනවා හැවෙන එලිසබත් රජිනගේ චරිතය හරහා නියෝජනය කරන්න. මං හිතනවා ඉතාම අසීරු රංගනයක් ඇය කරන්නේ. ඒකයි ඇයට මේ සම්මානය ලැබෙන්නේ. මොකද චරිතයක මනෝභාවය සහ චරිතයක පෞරුෂය ඒ චිත්‍රපටියට අදාළ ගතිවන සිදුවීම් වල ක්‍රමික පරිවර්තනයත් එක්ක අර කිව්ව සිනමාත්මක චරිතමය පෞරුෂය වෙනස් වෙන්නේ කොහොමද කියන ඒ විකාශනය පෙන්වීම මතක ලේසි පාසු දෙයක් නෙමෙයි. මෙන්න මේ අභියෝගාත්මක ඒ මොහොත හෙලන් මිරන් තමන් සන්තක කරගන්නවා. ඇයට පුළුවන් වෙනවා අවසානයේ ජනතාවගේ මේ ජනප්‍රියවාදී මේ ආරාධනාව පිළිගන්න එක්තරා මොහොතක ඇය කියනවා ජනතාවගේ හිස්ටීරියාවට නැත ජන හිස්ටීරියාවටම යටත් වෙන්නේ නැහැ කියලා. එහෙම කියන ගැහණිය අර ප්‍රතාපවත් ගැහණිය අවසානයේ මේ අලුත් ලෝකයේත් එක මේ අලුත් බ්‍රිතාන්‍ය පුරවැසි සමාජයත් එක්ක අනන්‍ය වෙන්න ගන්න ඊටම නම්‍යශීලී උත්සාහය මම හිතනවා මේ චිත්‍රපටියේ හෙලන් මිරෙන් විසින් ඒ පරිවර්තනය සිනමා කෘතියක් ඇතුලේ ඊටම කදිමට අපිට පෙන්නනවා. මම හිතන ඒක තමයි ඇය විසින් මේ රංගනයේ මේ චිත්‍රපටියට දක්වන බරපතල රංගන දායකත්වය කියලා.
හොඳයි, මෙවර නුදුර සිනමා විශේෂාංගයට අපි තෝරා ගත්තේ ද ක්වීන් ඉංග්‍රීසි චිත්‍රපටයේ 2006 වසරේ ඉතිර ගත වෙච්ච විශේෂම දෙවන එලිසබත් රජිනගේ අභහා ප්‍රාප්තීමත් සමග තමයි මේ චිත්‍රපටය අපි නිමිත්ත කරගත්තේ. අද දවසේදී අපි සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශනා කන්නංගර. විදර්ශනා, අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂාංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
නොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටයෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.